సమంతా చక్వాలీసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా సుపిన్వత్ని ఒబహమ దినామ ఇతామ శ్రద్ధావింగ్ బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అది దేశనావి దాయకత్వేగిన కటేతు కరాన్ని గాల్ కొట్టవగమ గీమడు పొల పదించి ఆర్జీ దయావతి మేనియన్ కేవై ఉపుల్ పుతనువాన్ తిలిని నదీకా దియనియ ఉదేశ్ ఇసురు ఆసిరి బ్యానువాన్ ప్రధాన పిన్నోత్ పిరిసాయి మీ దేశనావట దాయకత్వేగిన కటేతు కరాన్ని మీ పిన్నతుల్లా హెమదినాటమ దేశనావ అవసాని అపి అనుమోదనా కరాన్న బలాపురుత్వేను దెన్ ధర్మశ్రవణీయ కరాన్నట కాలయ పిన్నత్ని మీ దేశనావట మాతృకావాక్ విధియట సీకర్లతి ఎన్ని మీ మరణీ ఇసరహా నుసెలిన సీత సందహా ధర్మానుకూల మగ పెన్వి మక్కరండ కీలై మీ జీవితే మరణీయ కియనిక స్వభావిక సంసిద్ధి ఇక అమూతు ఏకాక్ నివి కాలే సంబంధం ఇతరాయి అపి దాన్ని నెత్తి స్థిర అద్దకీ మక్కేకాపి ఏమి తండ్రుకు నికా నితరమ స్థిర అద్దకీ మక్కేక అనవాస్యేకా అశుభవాది ఏకాక్ ఏక జీవితేట ఉన్నతి ఏకాక్ నిమి స్థిరవ మూనదినేక కాలయ దన్నే స్థానయ విలావ దినవక్వాను గెన నొదన్న కమ వితరై అప్పటి తీన్ని ఏమ నొదన్నవా ఉనాట స్థిర అవురుదు అణువట మేహ పెత్తేది వినదయాక్ ఇలా తిహమనికం పొడి నిగమనికట ఇన్నా పులువాం అణువకటి వడానం అద్ద ఇన్న కినికిని సామాన్యం అద్ద ఇన్న తారును కిని కుపరిమ అసూవక్కింది పరిమ పుంచి దారు మీ పొడి పొడిలమైన హెత్తే పహక్కితరింది ఉపరిమ అడుమ తీతాకండ బే ఉపరిమే ఇటు వడా మీ పృథ్వీ ఇన్న బే ఇతడు మీ మరణీయకి అనేక సంసిద్ధి అక్కడే కానీ అప్పుడు హుత అవధాని అక్తి ఏండో అయ్యికి కానీ అవధానం అత్తి అవధాని అత్తి ఏండో మర జీవితే ఎవరు వేణో మరణి అత్తిక్ జీవితే మరణీయం కెలవరు వేణో ఏ కెలవర వెనుకొట మీ సీఎలు బెందీం వల్ట అప్పట తిత తీయండు వినో ద మరణ సతి వాడద్ది అప్పకి అని కడువ కమోరాగత్తవాద కేక్ వగే మరణే పసు పసలు బందినో ఆయ కేల ఇకని పహారదెండ్ వితరాయితి కడువ కమోరాగత్త కిని కమోరాగన తీవ్ర ఇకని ఉసల తీవ్రాయి కడువు పహారగాండ వితరాయితి ఇతి మీ మరణీకి ఎనిక జీవితే స్థిరసార సాంసిద్ధ్య ఏ స్థిరసార సాంసిద్ధ్యం పశువు కిస్సిమ అద్దెకీమట అపి సంబంధనే ఏకతమై పుదు మీకి అని మేహ కిసీమ అద్దెకీమక్కెక్క అపి గానుదెను అక్నే సియలు గానుదెను మరణీయం నిమావెను ఎతోటి మరణీయకి ఎనిక గెన అపి హుగాక్ హితన కొట తేరెను జీవితే సరుసారికాక్ నిమీ కేల కిస్సిమ దయాక్ పశ్చే ఉన్నాయట వడా దువండి తిన్నే ద మరణీ పిలిబంద్ బుద్ధ శాసనం మరణ సతీయ కేలక ఏక బుధురజన స్వాదాల నితరమ కినిక్ పురుదు కరాండోనిక ఎపావెన్న ఎతడు మెరెండ హితెన్నే ద మీ కాలి మినిసుండు మెరెండ హితినోని బాలనర్ పౌగే కాలి ఇక మంద ఎక్క దంటిక దవసరు కాలి హొద ఇగన గత్త మహత్తురు నహర కపాగాను මූණ දෙන්න බෑ. ඒ කියන්නේ යාට ඇත්තටම ජීවිතය ගැන දන්නෙත් නෑ, මරණය ගැන දන්නෙත් නෑ, මරණින් එහා පැත්තේ කතාවකුත් දන්නෙත් නෑ. එයා හිතන ඔක්කොම ඉවරයි මරුණාම කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කවදාවත් ඒ මට්ටමට හිතන්නේ නෑ. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකේ එයාට මරණය පිළිබඳ ඉතා අවබෝධාත්මක මානසිකත්වයක් හැම කෙනෙම මේ පුංචි ළමයිට පව ගන්නවලු මරණය ගැන. වෙනම පාඩමක් තියෙන ඕනි ස්කෝලවල. මරණය කියන්නේ මේක සංසිද්ධියක් විතරයි. ඒක ඉක්මන් වුණා කියලා වෙන යහපතකුත් නැහැ. ඒකට මුණ දෙන්න අවස්ථාව යෙදුනොත් ඒකෙන් පලා යන්න විදියකුත් නැහැ. ඒකෙන් පලා යන්න බෑනේ. ඒ කොහොමද පලා යන්නේ? එතකොට ඒක හරි මේ ඒකට ඒක ගැන අවබෝධයෙන් හිටියම හරි දුක අඩුයි. ඒ කියන්නේ යම් දෙයක් පිළිබඳ අපේක්ෂාවකින් හිටියම දුක නැහැ. දැන් ඊයේ පෙරද අපි දැක්කා කොරියාවෙන් ඉඳලා ආපු තරුණියක් අර බෙල්ලවල දාගන්න වීඩියෝ එකක්. ඒක ලොකු හපංකමක් වගේ තමයි වීඩියෝ කරන්නේ. ඒවා සංසරණේ වෙනවා. එතකොට දැන් බලන්න යමක් කමක් හොයාගෙන ආවත් සහනේ කියලා එකක් මනසට නැහැ. එන ඔයාලා ලෝකේ හතර වටේට කරක් ගැහුවා. සහනයක් කියලා එකක් හිතට නැහැ. සිත ස්වභාවයෙන්ම අසහනකාරී. සිත ස්වභාවයෙන්ම අසහනකාරී මට්ටමක් තුල තමයි පවතින්නේ. සහනදායක තත්ත්වයක් මත සිත පවතින්නේ නැහැ. අසහනකාරී. අසහනකාරී සිතක් තමයි අපට තියෙන්නේ. එතකොට මේ සහනය කියන එක ලෝකෙ කොහේ ගියත් සල්ලි හම්බ කළත් එහෙම සහනයක් නැහැ. දැන් මේ වැඩිහිටියන්ගෙන් අහලා බලන්නකෝ යාළුවෝ සහනයක් තියනවද කියලා. සහනයක් නැහැ. හරිම ඉතින් මේක හරිම අතෘප්තිකර අසහනකාරී ජීවිතයක්. එතකොට දැන් ජීවිතයේ අවබෝධය සහ මරණය කියන සංසිද්ධිය මේ දෙක ගැනම දැනුමක් තිබ්බොත් ජීවිත අවබෝධයක් මරණය කියන සංසිද්ධිය පිළිබඳ දැනුවත් බව මේ දෙකම යම් මිනිහෙකුට තිබ්බොත් කවදාවත් ඒ මිනිහට වරදින්නේ නැහැ. එයා කොහොම කෙනෙක් වුණා. එයා මොන වගේ කෙනෙක් වුණත් ජීවිත අවබෝධය සහ මරණය නම් වූ සංසිද්ධිය ගැන දැනුවත් වීම. ඒක නිතර නිතර ජීවිතේ සිහි කරන්න ඕන එකක්. ඒ සිහි කරන්න බැරි වුණාට පස්සේ මරණය ඉස්සරහා අපිට හරියට අපේ ඇතුළාන්තේ හරියට කැළඹෙන්න ගන්නවා. ඒ කියන්නේ ජීවිතේ බලාපොරොත්තු මරණයත් එක්ක ඉවරයිනේ. දැන් මට මතකයක සිද්ධියක් මට කිව්වා ඒ කෙනෙක් ධර්මයට ඉන්දියාට බලපාපු දේ. බලන්න මරණය ගැන ඒ කියන්නේ ජීවිතේ අනපේක්ෂිත බව මරණය ගැන තේරෙනකොට නිකම්ම එයා කියනවා මං ධර්මයට ආවේ මෙන්න මේ දේ නිසා කියලා කිව්වා. මොකද්ද? ඔන්න කොහේ හරි මගේ දුෂ්කර පැත්තක තරුණේ එයා හොඳට මේ ටිකක් ඉගෙනගෙන ඊට පස්සේ යා ගිහින් තිනෝ කොහරි රටකට. රටකට ගියාම යා මම හිතන අනුරාධපුර ඇත්තේ හරි කොහේ හරි රජ රට. වැව්බැඳි රාජ්‍යයේ කොහේ හරි තමයි. එයා එහෙම ගිහින් ඉගෙනගෙන දැන් උපාධිය ඉවර වෙලා එනකොට ওই ගම් වලින් එනවනේ වාහනයක් එහෙම අරගෙන කවුරු රට ඉඳලා එනකොට ගම් වල පුරුද්දක් තියෙනවනේ වෑන් එකක් එහෙම අරගෙන එනවා ගමේ අය එයාව එක් කරගෙන යන්න. එහෙම මේ එක් කරගෙන යන්න ඇවිල්ලා ආච්චිලා සීයලා ඥාතියෙනවනේ ඒගොල්ලෝ කැමති ඒකට ඇවිල්ලා මේ දැන් යා ඔක්කොම ඉවර කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ගියාට පස්සේ එක පාරක්ද කොහෙ තමයි ආවා කියන්නේ. උපාදේ ඉගෙන ගන්න කාලේ දැන් මෙහෙන් අතින් අර ගොවිතැන් කර කර මහ පොළොවත් එක්ක හැපි හැපි දෙමව්පියන් උගන්වනවා. දරුවෝ දෙමව්පියන්ට සතුටු වෙන්නේ මුළු මහත් රාජ්‍යයක් දිනුවා වගේ තමයි දරුවෝ ඉගෙන ගත්තාම දෙමව්පියන් හිතන්නේ. එච්චර දඟලන්න ඕන එකක් නෙමෙයි. ඉගෙන ගත්ත කියලා ওই දරුවන්ට කිසි සහනයක් ලැබින්නේ නැහැ. එන ඔයාලගේ ඉගෙන ගත්ත දරුවෝ සහනෙන් ඉන්නපාය. කිසිම දැකලා තියෙන ඉගෙන ගත්ත මිනිස්සු හරිම ව්‍යාධීන්, දෝමනස්සේකින්, පශ්චත්තාපේකින්, නිකම් මානසික අසහනයකින් අපි ඉස්සරහට එනවා. සමහර අය ඉංජිනේරු මහත්තුරු. ඒක ලොකු ප්‍රශ්නිකට යාලා මූණ දීලා කිසිම නෑ. ඒ නිසා ඔයාලම ඉගෙන ගන්න එකෙන් ඔක්කොම ලැබෙයි මුළු මහත් ලෝකයක් ලැබුණා වගේ අම්මලා හිතන්නත් එපා, ඉගෙන ගන්න මිනිස්සු හිතන්නත් එපා. බොරු නම් ඉගෙන ගත්ත අයගෙන් අහලා බලන්න. පුදුම පීඩිත ජීවිතදී ඉතින් ඔහොම ඇවිල්ලා දැන් යාලව එක් කරගෙන යනවනේ. යනකොට අර තරුණයාට හිතිලා දැන් ආපු ගමන් යාට හිතිලා දැන් එයාට එයා දන්නවා හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් එයා ආපු විදියට අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් හොම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. එහෙම ඇවිල්ලා ගිහින් තියනවා මම මට මතක විදිහට කියන ඔක ටික කාලෙකට වෙච්ච ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියයිගේ විචයනේ මට කියපු එක මම දැකපු ඒවා නෙමෙයි. ඒ කියන්නේ හේතුව තමයි මම ධර්මයට ආවේ මේ සිද්ධිය නිසා කියලා කිව්වේ. එතකොට ඔය මේ කොල්ලු පිටියේ බම්බල පිටියේ පැත්තට යනකොට මුහුද හම්බ වෙනවනේ. දැනට තරුණයා කියලා ඉතින් අපේ ගමේ ඉඳලා ආපු අයනේ. රියදුරාටත් කියලා අපි මෙහෙම්ම පොඩක් මුහුද පැත්තෙත් පොඩ්ඩක් යමු ගිහින් ඉන්න. අපේ ආච්චිලා හැම ඔක්කොම ගමේ ඉඳලා ආපු එකනේ කියලා ගිහින් තියනවා ওই පැත්තට. කමන්නේ වාට වැඩිම මං කියක් හරි දෙන්නම්. අපි මෙහෙම එයාපෝට් එකෙන් කෙලින්ම ආ යන්න ඕනේ නැහැ. අනුරාධපුරේ ගමේ යන්න ඕනේ නැහැ. පොඩ්ඩක් අපි ඒ පැත්තේ ගිහින් මේ පුංචි ළමයිත් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ යාට එක සහෝදරයෙක් ඉඳලා තියෙනවා. ඒ රටේ ඉඳලා ආපු තරුණයාට. તો ඔය ඔතන කෝච්චි පාරේ යනවා. ඔය ආමේ මේ කොල්ලු පිටි මම්බල පිටි පැත්තට යනකොට මුහුදයිනේ කෝච්චි පාරක් යනවා. බෙහිවල පැත්තට යන්නේ. එතකොට ඒ කෝච්චි පාර යනකොට දැන් මේ ඔක්කොම ඉතින් ගිහින් අර ආච්චිල වයසක අය නේද සමහර අය වයසක අය. ඒක ලොක්කොම ඉන්නකොට අර මල්ලි ඉන්නේ එක මල්ලි කෙනයිනේ. එයා මෙහෙම ෆෝන් එක ඔබ ඉන්නවා කෝච්චි පාරේ. කෝච්චියේ සද්දේ ඇහෙන්නේ නැහැ. හැබැයි දැන් අර අයියා දැක්ක මේක රට ඉඳලා ආපුහා දෙය දැක්කා. ඒ තරුණයා ඒක දැක්කා. දැකලා දැන් හරි කෝච්චියන මමත් ඒක අත්දැකලා තියෙනවා සද්දේ ඇහෙන්නේ නැහැ. මම ඒ සද්දේ ඇහෙන්නෙම නැහැ පින්නවා. මුහුදේ රලත් එක්ක ඇහෙන්නේ හඬ ළඟට මාම තමයි යනකො ඇතර ළඟට ආවත් ඇහෙන්නේ පහුවෙනකොට ඇහෙන්නේ. දඩ දඩ ගාලා සද්දෙත් එක තමයි ඇහෙන්නේ මං අත්දැකලා තියෙනවා ඒක. මං එක දවසක් තේරුම් ගත්ත ඇත්තනේ ඉන්නම් මේක ඇහෙන්නෙම නැති සත්‍යයක් නේ මේක මේ මුහුදේ රලත් එකයි. ඒතර අරයට ගහනන්නේ දැන් අර කෑ ගැහුවට දානන්නේ. මෙයා අරයව තල්ලු කරලා දැම්මා. දාන්න එයා දුවගෙන ගියා. යනකොට ඒ යනකොට දැන් එයා තල්ලු කරලා දානකොට එහා පැත්තෙන් ආවා ඊට පස්සේ ඒ අනිත් පැත්තට කෝච්චි. ඒතර අරයා මේ පාරේ අනිත් කෙනා අනිත් පාරේ. එතකොට පස්සේ තමයි ඔළු දෙක හොයාගත්තේ. පස්සේ පහුවෙන දා ඔළු දෙක ඇහුළුවේ. මේ අවුරුදු 20 22 24 බලන්න අම්මත් බලානිද්දි තාත්තත් බලානිද්දි ආච්චි සීලත් බලානිද්දි ඒ මෙහෙම ජීවිතයක් මිනිසුන්ට ඕනද? මම කියන්නේ මේ වගේ එකක්ද මිනිසු බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ධර්මයට එනව අහැර වෙන කරන්න දෙයක් නැහැ නේ. පුදුම ජීවිත තෑමට ඒ කෙනාමට කිව්වා මම මේ සිද්ධිය අහලා ඔය සිද්ධිය කියලා මට දෙන්නේ කිව්වා ඇත්තටම. සනස මේ සිද්ධිය මං කම්පාවට පත් වෙලා ඒක බලන්න ඒක එතකොට ඒ වගේ එකම යා කමටහනක් කරගෙන කියනවා මං ධර්මයට ආවේ. අනේ සනස මේ ජීවිතේ නම් ඇයි බලන්න පින්නත්නි මොන දුකක්ද? අම්මා තාත්තා බලන්නේදී රැස් දෙක වගේ සමහරට මහ පොළොවේ කොටලා මේ මහ පොළොවත් එක හැප්පිලා තමයි උගන්නන්න සල්ලි આવી ලෝකයක් දින ලාවට පස්සේ කොහොමද කඩාගෙන වැටෙන විදිහ. ඒ බඳු සසරකනේ අපි ඉන්නේ. ආයි මේකේ ගණ්ඩ දෙයක් නැහැ නේ. එහෙම කියලා සංසාරෙට අපි වෛර බඳින්නේ. අබුදුරජාණන් වහන්සේ අපට වදාළේ මහණෙනි මේ සසරින් ගැලවෙන්න. මේ සසර දුකක්. මරණ එහෙම පුංචි අවකාශයකදී අනපේක්ෂිත වේලාවකදී බලාපොරොත්තු නැති මට්ටමකදී කෙනෙකුට මරණය මුණ ගැහෙන්න පුළුවන්. පුළුවන් බව අපි දකිමින් වාසය කරනවා. එච්චරයි අපි කරන්නේ. ඒ දැක්ම විතරයි අපි තියාගන්නේ. ඒකනි බුදුරජාණන් සමරණී ගැන කොහොමද වදාලි? උන්වහන්සේ වදාලා පින්නොත් මහණෙනි. උදේ ඉඳලා මම පහුවෙනිදා උදේට නැගිටීද කියලාවත් මරණේ බලන් ඉපා කිව්වා. ඒකත් දුර්වලයි කියලායි වදාලා. ඒ කියන්නේ මං හෙට ඉඳීද දන්නේ කියලා. දැන් කෙනෙක් හිතනවා නෑ ඉතින් මං අද හිටියට හෙට ඉඳීද දන්නේ නැහැ කියලා. හෙට ඉඳීද දන්නේ නැහැ කියලා බලන එක පවා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක එහෙම බලන්න ඕන එකක් නෙමෙයි කියලා. අපි හැමවත් බලන්නේ නෑනේ. අපි හෙටක් නැති ලෝකයක ඉන්නේ කියලා පිළිගන්නවද? ආ පිළිගන්නේ මිනිසුන්ගේ ද්වේෂය, වෛරය, කේන්තිය, එකට එක කරන එක, තණ්හාව. බැලුවාම තේරෙනවා මිනිසු හෙටක් නැති ලෝකයක් කියලා පිළිගන්නේ. හෙට මට පැවැත්ම අහිමි වෙන්න පුළුවන් කියලා අබමල් රේණුවක දැක්මක් නැහැ. පොඩි දේවල් වලට දැන් සමහර නැන්දම්මල ලේලිලා අතර ඇති වෙන අරපුද. පොඩි දේව මේ සමහර නැන්දම්මලට ඉවසන්න බෑ. පොඩි දේ පරිණතයිනි. ඉවසන්න ඕනනි. ඉවසන්න බෑ. තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න බෑ. සමහර පන්සල් යනවා. ඒක පොඩි දෙයකට ඇවිල්ලෙනවා. අපි හිතනවා අපිට ඕන විදියට අපි ගෙදර තියෙන්න ඕන. හාඳුරු කෙනෙක් හිතනවා හාඳුරුන්ට ඕන විදියට පන්සල තියෙන්න ඕන. කොච්චර වැරදිද බලන්න. අපිට ඕන විදියට ලෝකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේම පහළ වෙයිද? අපිට ඕන විදියට ලෝකේ පවතිනවා නම් ලෝකේ ශාස්ත්‍රවරයෙක් ඕනේ නෑනි. ඇයි ආත්මයිනි ලෝකේ. ස්ථිරයිනි ලෝකේ. නිත්‍යයිනි ලෝකය. අනාත්මයි කියලා එකක් වැඩක් නෑනි. ඉතින් අපි ගෙදරදී හිතනවා මේ ගෙදර මට ඕන විදිහට වැඩ කෙරෙන්න ඕන. මේ ගෙදරයි මට ඕන විදිහට ඉන්න ඕන. පින්වත්නි තමන්ගේ බිරිඳවත් මට ඕන විදිහට ඉඳී කියලා හිතන්න එපා. ස්වාමියාවත් හිතන්න එපා. දරුවෝවත් හිතන්න එපා. යුතුකම් වගකීම් ටික කරලා හිමීට ඇඟ අයින් කරගන්න. යුතුකම් වගකීම් ටික කරලා ඇඟ අයින් කරගත්ත මිනිසුන්ට විතරයි සහනීය තියෙන්නේ. යුතුකම් වගකීම් ටික කරලා මේ ලෝකයේ කෙලෙස් සහගත මිනිස්සු පස්සේ ලුහු බඳින එක කිසිම තේරුමක් නැහැ. ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. තේරුමක් නැති ඒවා ගොඩාක් කරන ගමන් අපි ඉන්නේ. හැබැයි ධර්මයක් තිබ්බම් බලන්න බුදුරජාණන් වහන්සේ අද ඉඳලා හෙට ඉඳී කියලාවත් විශ්වාස කරන්නේ නැත්නම් ඒකත් දුර්වල චින්තනයක් කියලා වදාළේ. අපිට එහෙමවත් හිතෙන්නේ නැහැ. අපිට අවුරුදු 50ක් 60ක් නෙමෙයි 500ක විතර සැලසුම් තියෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්නොත් මහණිනි යම් කෙනෙක් හිතනවා නම් උදේට වළඳලා දවල්ට වළඳන්න ඉදී කියලා ඒකත් දුර්වලයි කියලායි වදාළේ. මම උදේට වළඳලා ඉවරලා හිතනවා නෑ ඉතින් දවල්ට වළඳන්නවත් මං ඉඳීද දන්නේ. ඒකත් කොච්චර හොඳ එකක්ද? නමුත් බුදුරජාණන් වහන්සේ ඒකත් දුර්වලයි කියලා නරකයි කියලා නෙමෙයි වදාළේ. ඊටත් වඩා මරණයේ දකින්න ශ්‍රාවකයාගේ චින්තනය බොවම උසස් වෙන්න ඕන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ යම් කෙනෙක් වළඳලා ඉවර වෙනකන් ඉඳීවිද? ආ දැන් වළඳන්න පාත්‍රයට දානි ටික ගත්තා. වළඳලා ඉවර වෙනකන් ඉඳීද කියලා විශ්වාස කරගෙන යා වළඳනෝ නම් ඒත් දුර්වලයි කියලායි වදාලේ. අපිට නිකන් හිතනවද පිඟානක් අතට ගත්තාම, කෑම ටික අතට ගත්තාම අපිට කවදාවත් හිතෙනවද පින්වත්නි අනේ මං වළඳලා ඉවර වෙනකන් ඉඳීද දන්නේ කියලා? අපිට හිතෙන්නේ. ඇයි අපි ඉතින් එක ෆෝන් එක ඔබෝ අපි කයම කන්නේ ඒකට සිහිය පවත්ව ගන්නවත් නෙමෙයිනේ. ඉතින් අපිට හිතෙයිද කාලි වරණකම් මගේ ජීවිතේ පවතීද දන්නේ කියලා? ඒ සිතුවිල්ල උපද්දවන්න. කෑම පිඟාන අතට ගත්තාම මේ ලැබුණේ, මේ කෑම පිඟාන ලැබෙව පොඩි ගුණධර්ම, මේවා මිනිහෙක්ව හරියට ධර්මයට යොමු කරනවා. කෑම පිඟාන අතට ගත්තාම හිතන්න මේ කෑමපත මගේ අතට පැමිණීම දක්වාම කවුරු හරි කෙනෙක් උපකාර කළා නම් ඒ උපකාර කළ සියල්ලෝ සුවපත් වෙත්තෝ. මෛත්‍රී සිතින් ආහාර ටික අනන්ඩ වෙන ලෝකෙක ඉන්න එපා. කෑම ටික කන ගම කෑම ටික අනනකොට හිතන්න, කෑම ටික අතට ගත්තාම හිතන්න අදහස් හතරක් හිතන්න. එතකොට යාට කෑම පිඟාන විදර්ශනාවට ගන්න පුළුවන්. එයා කෑම මේසි වාඩි වෙලා ආහාර ගන්නවම නෙමෙයි, එයා නිවන් මඟ වඩනවා වෙනවා. කෑම පිඟාන අතට ගත්තාම හිතන්ට මේ කෑම පිඟාන මගේ අතට පැමිණීම දක්වාම සියලු දෙනාට මෙත්සිත වේවා. ලස්සනයි අදහස. ඇයි ඉව්වේ අම්මා වුණාට, ඉව්වේ ගෙදර නෝනා වුණාට, කඩින් කෑවා වුණාට මේ බත්පත වෙනුවෙන් කී දෙනෙක් අඬලා ඇත, කී දෙනෙක් අඬන්න ඇද්ද? මේ හාල් ටික මගේ අතට එන්න, මේ බත් ටික අතට එන්න. කී දෙනෙක් සමහර විට මේ අස්වන්නට මහන්සි වෙච්ච මහපොළොවත් එක්ක හැප්පුණ මිනිස්සු මිය ගිහින් ඇති. පුදුම මහන්සි වෙන්න ඇති මේ ඒ ඒ හාල් ඒ වී ටික ගෙට ගන්නකම් අඬ අඬ කුඹුරේ ඉඳ ඇත්තේ. අලින්ගෙන් කුඹුරු ආරක්ෂා කරන්න දවස් ගාණක් නිදිවරලා ඇති. එහෙම මිනිස්සුනේ මේ බත්පත් වෙනුවෙන් කැප වෙලා තියෙන්නේ. අපි කඩෙන් ගත්ත සල්ලි දීලා වගේ උද්දච්ච වෙන්න එපා. ඒතකොට ගුණධර්ම වැඩෙන්නේ නැහැ. පුරුදු කරගන්න මේවා. හරීම උපශාන්ත වෙයි. ඒ වගේම කණ්ඩ නැති වෙන්නේ. අන්න ඒක තමයි විශේෂම දේ. කවදාවත් කෑම නැති වෙන්නේ නැහැ. ඒ චින්තනයේ තියෙන මිනිහෙකුට. මිනිසුන්ට කණ්ඩ නැති ප්‍රශ්න තියෙනවනේ ගම්වල. ඒවා අපි මේ ගමේ හැමෝටම කී කියන්නේ. මේ අපිට කණ්ඩ නැහැ කී කියන්නේ නැණි අපි. නමුත් ඕගොල්ලෝ මිනිසු දන්නවා ගම්වල මිනිසුන්ගේ කතා. මෙහෙම කරලා බලන්න දරුවන්ට පවා උගන්වන්න. කවදාවත් බත්පත අහිමි වෙන්නේ. ඒක ditta ධම්ම වේදනීය කුසලයක්. අදහස් හතරක් දරන්න. කෑම පත අතට ගත. සිතුවිල්ලනි උපද්දවන්නේ. අය භාවනා කරනවා නෙමෙයි සිතුවිල්ලක. ඒ කියන්නේ චිත්තක්ෂණයක කාලයක් වෙන් කරන්නයි තියෙන්නේ. තප්පරින් 1000කින් පංකුවක්වත් යන්නේ. මොකද්ද කරන්නේ? මේ බත්පත මගේ අතට පැමිණීම දක්වාම පිරිසට. කඩෙන් ගෙනාවය හාල් මං කඩෙන් ගත්තා මං වැඩට ගිහින් මං කන්නේ මං හම්බ කරොත්නේ මං කන්නේ වගේ උද්දච්ච වෙන්න එපා. ඒස ඇත්තටම මේ බත්පත මගේ අතට පැමිණීම දක්වා මේ බත්පත වෙනු මහන්සි වෙච්ච මිනිස්සු අස්වද්දපු මිනිස්සු නියර කොටපු මිනිස්සු වතුර බැඳපු මිනිස්සු ගුටි කාපු හරක් ද ඉන්දියාවෙන් හාල් දෙනවා. සමහර තැන්වල හරක්ගෙන් හාන්නේ ඉන්දියාවේ හරකෙක් ගුටි කාලානේ මේ මගේ බත්පත වෙනුවේ. මම දැන් ඒක භුක්ති විඳින්නේ කවුද? මමනේ. මේ බත්පත මගේ අතේ තිබිලා මම මේක අනාගෙන කෑවට හරකෙක් ගුටි කාලානේ මේ බත්පත වෙනුවේ. මෛත්‍රී සාගත වෙන. මෛත්‍රී කියන්නේ මේ ඇස් දෙක පියාණ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා කියන වගේ කම්ම නෙමෙයි. ඒක ප්‍රායෝගික ජීවිතය ඇසුරු කරන්න. එතකොට යාගේ කෑම මේසය කියන්නේ එයව සංසිඳවන දෙයක්. කෙලෙස් අවුස්සන ඕලාරික තැනක් නෙමෙයි. බත්පත අතට ගත්තාම හැමදාම හිතන්න. මේ බත්පත බලන්න කෑම පිඟාන කියන එක කොච්චර ධර්මය අවබෝධයට උදව් කරනවද කියලා බලන්න. ඒකනේ බුදුරජාණන් ශ්‍රී භික්ෂුන් වහන්සේලාට වදාළේ ආහාර ප්‍රත්‍යවේක්ෂණාව කියලා එකක්. ආහාරය ප්‍රතිවේක්ෂණා කරන්න පටන් ගන්නවා. එතකොට කෑම පිඟාන අතර ගත්තාම හිතන්න මේ කෑම පිඟාන මා අතට හමුවීම පත්වීම දක්වාම විඩාවටපත් උණු සිතින් පෙළුණු ගතින් විඩාවටපත් උණු බොහෝ සත්වයන් මේ මිහි මත ඉන්නවා. අඬපු දොඩපු වැළපුණු ගුටි කාපු ජීවිතෙන් වන්දි ගෙවපු ජීවිතෙන් වන්දි ගෙවන අස්සන් විකුණ ගන්න බෑ වසබුණු අස්සන් විකුණ ගන්න බෑ. එතකොට ඒ අස්සන් විකුණ ගන්න සමහර මිනිස්සු බලන්න නිින්ද නෑ. මේ බත්පත වෙනුවේ මිනිහෙක් මේ මහ පොළොවේ නිින්ද කැප කරලා ඇයි අලියෙක් ආවුත් කණ්ඩෝන්නේ ගියොත් ඇති හේන් වලට වෙලා පැල් වලට වෙලා නිදි වරාගෙන තමන්ගේ හේන් කුඹුරු රකින්න අම්මල තාත්තලා ඉන්නවා. ඒ මිනිසු මේ මගේ අතේ බත්පත වෙනුවෙන් කැප වෙලා තියෙන්නේ මේ දක්වාම කැප වුණු සියලු දෙනාටම මෙත්සිත වේවා කියන සිතුවිල්ලක් උපද්දවන්න. එක එක මේ ටික කරලා බලන්න. ආයේ ධර්මී නාමී මොකුත් කරන්න එපා. ජීවිතය ඇතුලේ ජීවත් වෙනකොට ඒකෙන්ම ධර්මයට එයි. ආපු කෙනා ධර්මී දියුණු කරගෙන ඉස්සරහට යන්න යා ආර්ය මාර්ගේ වඩාගෙන සතිපට්ඨානෙ වඩාගෙන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා බල ධර්ම දියුණු කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩාගෙන යා ඉස්සරහට යයි. එක ඕක දෙක මොකක්ද දන්නවද? පින්වත්නි කෑම පිඟාන ඇතුලේ ඕගොල්ලෝ බොහෝම කැමති විදියට ප්‍රියමනාප විදියට ආහාර තියෙනවා නම් දැන් ප්‍රියමනාප තමන් කැමති විදියට ආහාර තියෙනවනේ ඒක දකින්ද මේක මම සසර ප්‍රණීත දේවල් දීපු එකේ කුසල සංස්කාරය කියලා දකින්ද හිතන්නකෝ කෑම පිඟානේ තියෙන්නේ අකමැති කටුක කණ්ඩ කැමති නැති අප්‍රිය අමනාප ආහාර තියෙන්නේ කියලා හිතන්නකෝ ඒ අප්‍රිය අමනාප ආහාරය දකින්ද ඒ ආහාරය හදපු කෙනාත් එක පැටලෙන්න යන්න එපා මේ කොහොමද කන්නේ කියලා පිඟම් පොළවේ ගහන්න යන්න එපා ඒ ධර්මයක් නැති මිනිස්සුන්ගේ වැඩනේ අනික පිඟම් පොළවේ ගහව කියලා එයාට රාජභෝජනේ පහළ වෙනවද එම් පිඟාන පොළවේ ගහව කියලා ඔයාලා හිතනවාද ඊළඟ වෙලේ හොඳට හම්බෙයි කියලා හම්බ වෙන්නේ මේ ලෝක ධර්මයක් තියෙනවා මේ ලෝකේ ගලාගෙන යන රිද්මයක් තියෙනවා ඒ රිද්මය තේරුම් ගන්න හොඳට ඒ රිද්මය තේරුම් ගන්න දෙක තමයි ප්‍රියමනාප බොජුන් කුසල සංස්කාරයක් කියලා දකින්න. අප්‍රියමනාප භෝජන සසරම කරපු අකුසලයක් කියලා දකින්න. ඒ මං කැමති නැති විදිහට ආහාර ලැබෙනවා නම් අකමැති දේවල් ලැබෙනවා නම් ඒක ඉතින් මම්ම කරපු එකක් නේ. දැන් මේ අපි මේ මොහොතේ අපේ සිත කියන එක අපේ සිතුවිලි කියන එක බලපානවනේ අපේ කර්මයට. කර්මයට බලපාන. එතකොට මට අමිහිරි, අප්‍රිය, අමනාප, අකමැති ආහාර නම් තියෙන්නේ. මේ බලන්නකෝ මේ වගේ වල් වල ඉඳලා කරන්න පුළුවන් ගුණධර්ම නිමේවා. කරලා බලන්නකෝ මොනවා හම්බුණත් සතුටුයි. ඒ මට්ටම කියන්නේ කොච්චර දියුණු එකක්ද? ගැටෙන්නේ නැතුව, පැටලෙන්නේ නැතුව, අරුබුදයක් හදාගන්නේ නැතුව මේවා කන්නේ කොහොමද කියලා ඇඟිල්ලෙන් එකතු කරලා නෝනා වෙක් කරගෙන ඇවිල්ලා පෙන්නන්නේ නැතුව. එහෙම කිපෙන්නනෝනේ. එක්කරගෙනනවා මේ කටේ තියන්නේ කොහමද ලුණු ටිකක් දාලා උයන්න බැරිද මමනේ හම්බ කරන්නේ වගේ හරීම ඇවිස්සුණු ඇවිලුණු ස්වභාවය ඉන්නේ ඒ වගේම යාට ප්‍රියමනාප බොජුන් ලැබෙන්න පටන් ගන්නවා ඒකේ ඒ කුසල සිතක්නේ උපද්දවන්නේ ඒ මොහොතේ උපද්දවන්නේ ආ කුසල සිතක්නේ අතීත අකුසලේ අරමුණු කරලා උපද්දවන්නේ කුසල සිතනේ ඒ කුසල සිත විසින් කුසලයට එකතු කරනවා ඔබ කරලා බලන්නකො ටිකක් මාස 3ක් විතර මේව වැඩ කරනවාද කියලා හරි ලොකුවට විශ්වාස නොකළට කමන්නේ නිකන් කරලා බලන්නකො මේ හාමුදුරුවෝ කියන ඒවා ඇත්තද කියලා 3 මාසයක් පොඩ්ඩක් බලමු අපි 3 මාසයක් නිකන් බලමු අපි කෑම කනකොට ආයි කාටවත් කියන්න ඕනේ නැහැ ඕවා කවුරුවා මේවා ඔක්කොම කාටවත් පේනේවද මම මේ කියන එකක්වත් කාටවත් පේන්නේ ඔබ මෙම හිතන විදියනේ වෙනස් කරගන්න. කුසල් සිතනේ උපද්දවන්නේ ගතින් මොකුත් නැහැ නේ. ගතින් මොකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ එයා කරනව මොකද්ද? තමන්ට ලැබුණු ප්‍රියමනාප භෝජනය. තමන්ට ලැබුණු ප්‍රියමනාප භෝජනයක් තියෙන්නේ. ඒ තමන්ට ලැබුණු ප්‍රියමනාප භෝජනය අතීත කුසල සංස්කාරයක් කියලා හිතන්න. ප්‍රියමනාප භෝජනීය වනාහි අතීත කුසල සංස්කාරයක් කියලා හිතන්න. එතකොට අප්‍රියමනාප භෝජනී කුසල සංස්කාරයක්. එතකොට අපිට ප්‍රියමනාප භෝජනීය හෝ අප්‍රියමනාප භෝජනීය ඇතුළේ බාහිර සත්වයක් පුද්ගලයෙක් බිරිඳක් අම්මෙක් තාත්තෙක් දකින්න එපා. එව්වේ අපේ නෝනා ඒකයි මේ හරියට උයලනේ. ඔවුන් ද උයන්න දන්නේ හරියට. දැන් ඉන්න ගෑනු උදවිය දන්නේ උයන්ද ඒ කාලේ අපේ අම්මලා නිකන් හැන්දක් ගැහුවත් රහයි වගේ කතා කියන්න ඉපයව වැඩක් නැති කතා ඒ ප්‍රාථමිකයි බොහොම දුර්වලයි ඇයි එතකොට ඒක ඒ තුලේ අපි දකින්නේ කොහොමද මේ ප්‍රියමනාප භෝජනය කුසල සංස්කාර විසයෙහි සංග්‍රහ කරනවා අප්‍රියමනාප භෝජනේ ඒ කෑම මේසේදී කන වෙලා කෑම මේසේ මේ කන වෙලාව තියෙන්නේ අප්‍රියමනාප භෝජනේ අකුසල එතකොට යාට ඒ අකමැති ආහාර වලින් පේන්නේ අතීත අකුසල් ඒක එක දැන් මේම කියනකොට ගෙවල් වල උයන අය ආ ඒකනේ අර හාඳුරු කිව්වනේ අර ඒ නිසා ওই තියෙන දේත් අම්බලා දෙනවා අයියාට හිතන්න ඕන විදියක් කිව්වනේ කියලා වගේ හිතන්නේ අපි උයන කෙනා ඉන්නවනේ දැන් අපි කෑම හදන අයත් මෙතන ඉන්නවනේ ඒ අය හැම වෙලාවකම හිතනද යම් කෙනෙකුට ප්‍රියමනාප භෝජන මගේ අද්දකින් හැදෙනවා නම් ඒක මන් ට්‍රස් කරගන්නා වූ නව කුසල සංස්කාරයක් නේද කියලා හිතන්න ඕනේ නැත්තම් එයාගේ අකුසලේ බාල වෙනවා අපි හිතමු කෑම හදන නෝන කෙනෙක් අම්මා කෙනෙක් ගෙදර මේ අහගෙන ඉන්නවා කියලා එයාට හිතෙනවා ආ නෑ ඉතින් කරන්න අරහන්දුරු කිව්වේ අතීත අකුසලයක් කියලා ඒ නිසා ওই තියෙන දෙයක් කනවා වගේ එකට යන්නේ නෑ එතකොට මොකද වෙන්නේ එතකොට වෙන්නේ අර ඒ කියන උද්දච්ච කතාව කියන ස්ත්‍රියගේ සිතේ රැස් වෙන අකුසල සංස්කාරය එතන අපි හැම වෙලාවකම කරන්න ඕන කොහොමද අද අන්තිම භෝජනේ කියලා හිතාන හදන්න. අද තම අන්තිම කෑම වේල කියලා හිතලා හදන්නකෝ. ඒ කියන්නේ දැන් අන්තිම භෝජනයක් අපි කාට හරි දෙනවා නම් දැන් අපේ ගෙදරට ඇවිල්ලා කෙනෙක් කියනවා එයාට දෙන අන්තිම කෑම වේල නම් අපි බලනවා නේද ටිකක් හොඳට දෙන්න. හැමදාම උයන්න කුස්සියේ ලිපපත්තු කරද්දි හිතන්න. අද මේ අවසාන භෝජන සංග්‍රහය හදන්නේ කියලා. ආයේ රැයට කන්න හිටියේ නැදත් දුකක් ගලන්නේ. අපරාධය අර මිනිස්සු කියන්නේ ගමේ කන්ද අපරාධ මේ හරියට කන්න ටිකක්වත් දෙන්න බැරුණානි ගියානේ යන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුගේ අදහසක් තියෙනවා යන වෙලාවට කලින් හොඳට කන්න දෙන්න ඕනේ කියලා. හැමදාම නැගිටලා උදේට උයද්දී හිතන්න. අවසාන කෑම වේල දන්නේ මේක. එහෙම හිතලා උයන්නකො අරිම රසවත් ඒක. හැම වෙලාවකම මේ වගේම කෙනෙක් උයනකොට කෙනෙක් ඒ අපේ ජීවිතේ පැවැත්ම පිණිස මේ ගතේ පැවැත්ම පිණිස බලපාන ප්‍රධාන දෙයක් ආහාර. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආහාරය අවබෝධ කරගන්න කියන. ආහාර කියන්නේ බාහිර. ආහාරය අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ. ඒකනේ වදාළේ ඒක නාමකි මේ ලෝකේ එක කියලා පළවෙනි එක කියලා යමක් කියනවනේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ටිතික පළවෙනි එක කියන්නේ මොකද්ද? ආහාරින් යැපීම කියනවා. ඊට පස්සේ තමයි ඉතුරු කතා කියනවා. එහෙනම් අපේ ජීවිතේ ප්‍රධාන එකක් ඒක. ඒතර ඒ නිසා ආහාර සකස් කරන බලන්න පිටනොත් නෙමෙයි කුස්සියේදී නිවන් මඟට අදාළ උදව්ව ගන්න විදිය. බත්පත අතට ඒතර උදේ හවස දවල් තුන් වෙලටම කනවනේ අපි. ඒ කන හැම වෙලාවකම යා ධර්මයේ දියුණු කරලා තියෙන. ආයේ ධර්මයේ දියුණු කරන්න කියලා වෙනම තැනක් වෙලාවක් හොයන්න එපා. තේරුමක් නැහැ. ඒ අවකාශය තුල ධර්මී දිනුක. එතකොට ධර්මී කෑම ටික හදන කී අම්මාවරු තරුණ දියණිවරු හිතන්න ඕන කොහොමද? මේ බත්පත සකස් කිරීම අවසාන භෝජන සංග්‍රහයයි උපකල්පනය කරන්න. ඒ වගේම හිතන්න යම් කෙනෙකුට ප්‍රණීත භෝජන දුන්නොත් මට ප්‍රණීත භෝජන ලැබෙන්නේ. ඇයි ලෝකයේ තියෙන්නේ පින්වත්නි මේ වපුරනවා අස්වැන්න විදියට ලැබෙනවා කියන එකනි ධර්මතාවය. වපුරන දේවල් නී අපසන මම යම් කෙනෙකුට ප්‍රණීත බොජුන් දුන්නොත් මට ලැබෙන්නේ ප්‍රණීත භෝජන. එහෙම හිතන්න. එතකොට යාට ප්‍රණීත විදිහට ආහාර හදාන්න පුළුවන්. එතකොට යා අකමැති විදිහට කෙනෙකුට ආහාර ලැබෙනවා නම් යා කොහොමද හිතන්නේ? ආ ඒක මගේ අකුසල සංස්කාරයක්. මං සසර හරියට දීලා නැහැ. හිතන්නකෝ ලස්සනයි ඒක. මං දීලා නැහැ හරියට. ඊළඟ එක එක තමයි දෙවෙනි එක. දෙවෙනි එක පළවෙනි එක මොකද්ද? ආහාරේ මෛත්‍රී සංඥාව. දෙක ආහාරේ කුසල අකුසලතාවය. ආහාරේ කුසල අකුසලතාවය. තුන්වෙනි එක ආහාරේ දාණය. ඒ කියන්නේ කෑම එකේ දානයක් පුළුවන් පුරුදු කරන්න. කොහොමද? දැන් අපගේ බුදුරජාණන්සේක තැනක අදාලා පින්වත් මහණෙනි මේ ආහාර ගැන ඒ කියන්නේ දාණය ගැන මං වගේ නුඹලා දන්නවනම් දන් දීමේ ආනිසංශය ගැන මම තරම් නුඹලා දන්නවනම් මහණෙනි නුඹලා ඉඳුල් වතුර ටික විසි කරන්නේ කියනවා සතෙකුට ආහාරය පිණිස වේවා කියන චේතනාවෙන් තොරව ඉඳුල් වතුර ටික අපි මිගාන හොදලා විසි කරන්නේ විසි කරනකොට පවා දානේ අග්‍ර විපාක ගැන නුඹලා මං තරම් දන්නවනම් අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ නුඹලා ඉඳුල් වතුර ටිකවත් විසි කරන්නේ නැහැ. සතෙකුට ආහාරය පිණිස වේවා කියන චේතනාවෙන් තොරව. හැම වෙලාවකම පින්වත්නි. ඔය පින්නතුන්ලා. ආහාර ගන්නකොට බත් පිඬු දෙකක් විතර පිඟාන ඉතුරු කරගන්න. බත් පිඬු දෙකක් විතර. පිඬු දෙකක් ඉතුරු කරා කියලා මේ බොම මේ අමාරු වැටෙන්නේ නැහැ, මැරෙන්නේ නෙමෙයි නැහැ. නිකන් මන්ද පෝසනීම හැදින්නේ බත් පිඩක් පිඟානය අයින් කරලා තිබ්බ කියලා. උවමනාවෙන් මිතුරු කරන්න කණ්ඩ උවමනාව තිබ්බත් ඒ පිඩ ගණ්ඩි පාහාරයට. ඒ පිඩ දානයක්ේ කියල හිතාන එලියට දාන්ට. පුංචි දෙයයි. හැම දාම කරන්නකු. දානයක්ය කියල හිතාගෙන පොඩී පිඩක් බත්තකින් භාගයක් නෙමේ කණ්ඩ බැරිනම් විසි කරනවා කියන එක දානයක් නෙමේ විසි කරන අදහසින් දීලා තියෙන්නේ. විසි කරන අදහසින් යමෙක් දන් දෙනවා නම් ඒක අසත්පුරුෂ දානය. අසත්පුරුෂ දාන කියල එකක් තියෙනවා. මොනවද අසත්පුරුෂ දාන? අසත්පුරුෂ දානවල එකක් තමයි කර්මඵල විශ්වාසයක් නැතුව දෙනවා. වෙනත් ආගම්වල ගොඩාක් කියමනේ. ඒක දානේ විපාක ලැබෙනවා නෙමෙයි. නමුත් විශ්වාසයක් නැතුව එයා දෙන්නේ. දෙන්න වාලේ දෙනවා. ඊළඟට දැන් කියපක විසිකරන අදහසින් දෙනවා. කෙනෙකුට පුළුවන් විසිකරන අදහසින් දෙන්න බැරිද? පුළුවන්. දැන් ඔන්න රඹුටන් හැදෙනවා. මේ කාලේ ඔය තියෙනවා රත්නපුර පැත්තේ ඔය ඇහැලිය ගොඩාරේ මේ රඹුටන් හැදෙනවා. එතකොට යායි රඹුටන් හැදෙනකොට යා මොකද කරන්නේ? ඒ රඹුටන් හැදිලා දැන් ඔවා කඩලා තවත් හැදෙනව නම් දැන් පාරේ යන ළමයිට කතා කරලා කියනවා මේ පුතේ රඹුටන් හැදිලා තියෙනවා කඩාගෙන යන්න කියලා කියනවා. එයා විකුණලා එපා වෙලා වැටෙනවා. සත්තුත් කනවා රිලවුත් කනවා එළ ඔක්කොම අවුල් නිසා කියනවා වෙනදා ගේටුවත් අරින්නේ නැහැ. වැඩි වැඩි වෙලා හරි ඔය පාරේ යන කොල්ලු ටිකක් ලීයක්වත් දැම්මොත් එහෙම පන්නගෙන යන්නේ. එනෝ මේ රඹුටන් තියෙන ඕන කඩා ගන්න කියනවා. ඒ කියන්නේ විසිකරන අදහසින් තමයි දීලා තියෙන්නේ. ඒක අසත්පුරුෂයි. කවදාවත් විසිකරන අදහසින් දෙන්න එපා. එතකොට දානේ හැමදාම කෑම ගත්තාම පුරුද්දක් කරගන්න. එක බත් පිඩක් ඉතුරු කරගන්න. බත් පිඩක් උවමනාවෙන් ඉතුරු කරගන්න පිඟානේ. ඉතුරු කරගෙන ගිහින් එළියට යන්න. එළියට ගිහින් එක විස්තරවල දාන්න. දානකොට හිතන්ට ආහාරයේ දානේ මෙයයි කියලා. අද මං වළඳන බත්පතේ දානේ මෙයයි කියලා. ඔගොල්ලෝ දැකලා ඇති ස්වාමීන් වහන්සේලා දානි වළඳද්දී අග්‍රම කොටසින් පිඬ අයින් කරගන්න. ඔයාලට මං කිව්වේ අග්‍රම එක නෙමෙයි ඔගොල්ලෝ ගිහි අයනේ. අන්තිම කොටසේ. මොකද ඔයාලට ප්‍රායෝගිකව කරන්න බැරි වෙන්න පුළුවන් නේ වාඩි වෙලා කද්දී. බොහොම කාර්යබහුල ජීවිතයක් නැති නමුත් කාලය ඉවර වෙනකොට එකෙන් බේන අවසානසල බලන්නකො සංඝයාටත් දුන්නේ කී අක්‍රම කොටසක් අයින් කරනවා වෙන සත්තුන්ට කියලා. දැකලා ඇති හාඳුරුළු දානිට වැඩියම් පිඟානක් අරන් යනවා මුල් පිඬ අයින් කරනවා. ඔයාලට මං කියන්නේ අවසාන පිඬ අයින් කරගන්න. ඒක පහසුයි ගිහියෙකුට. මොකද ගිහියෙකුට කරන්න බැරි ඒවා අපි කියන්න හොඳ නෑනේ. එතකොට මුල්ම පිඩ එපා අග පිඩ අයින් කරගන්න. අන්තිම කොටස පිඩක් එකතු කරලා ඒක අයින් කරගන්න. ඒ අවසාන පිඩ ආහාරයේ පිණිස වේවා කියලා හිතාගෙන එළියට යන්න ටිකක් දුරට ගිහින් ඔය නැත්තම් ගෙවල් ඕවා කරන්න ගියාම ගෙවල් වලට කූඹි එනවා රෝ මේව වටේට කෘමි සත්තු හැදෙනවා මේවා කියනවනේ. ඊට පස්සේ ඒවා එළවන්න ආය වෙන ඒවා කරන්න වෙනවා. එනිසා හොඳම දේ තමයි ටිකක් ඈතට ගිහින් අනේ මේක තමයි මගේ අද මගේ අද දහවල් බත්පතේ දානේ මෙයයි කියලා හිතාගෙන විසුරුවල දාන්න. එහෙම කරන්න. එතකොට ඒක ප්‍රධාන දෙයක් කරගන්න. ආහාරේ දාණය තමන්ගේ දිවාහාරෙන් දානයක් වෙනුවෙන් වෙන් කරන්න. ඉතාම වැදගත් දෙයක්. ඊළඟ එක තමයි මේ ආහාරය මෙන්න මේක ඉතාම වැදගත් දැන් මේක ජීවිතාවබෝධයේ පිණිස උපකාර කරන ප්‍රධාන දෙයක් ජීවිතාවබෝධයට අනුග්‍රහ කරන ප්‍රධාන දෙයක්. ඒ ප්‍රධාන දේ තමයි පින්වත්නි කෑමපත කියන්නේ බාහිර සතර මහා ධාතු කියලා හිතන්න. පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන ඒවා තමයි බත්වල තියෙන්නේ. දැන් බත් කියලා හිතමුකෝ බත්වල ඔය මෙහෙම පොඩි කරාම ඇලෙන්නේ ආපෝ ධාතුව නිසා. බත් ඇටයක් පිම්බිලා තියෙන්නේ පටවි බත් ඇටයක නිකන් පිටිගතිය පටවි ධාතුව. මේ සීතල හෝ උණුසුම අතට දැනෙන එක තේජෝ ධාතුව. බත් ඇටයක් මෙහෙම පිම්බිලා තියෙන්නේ වායෝ ධාතුව නිසා. මේ ඇඟිත් එහෙමයි. පටවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12කින් තෙත් කරලා සෙම සොටු මූත්‍රා දහඩිය උරුණු තෙල් කඳුළු ලේ ආපෝ කොටස් 12කින් තෙත් වෙලා තේජෝ ධාතු කොටස් හතරකින් උණුසුම් කරලා වායෝ ධාතු කොටස් හයකින් පුම්බලා තියෙනවා. ඒ සතර මහා ධාතු කොටස් තමයි මේ. ඒතර බත්පතේ තියෙනවමයි මේකේ තියෙන. ඒකනේ කෑමෙන් ජීවත් වෙන්න පුළුවන්. කෑමට අදාළ තත්වයන්මයි මේ ගතෙත් තියෙන්නේ. ඊට පරිබාහිර තත්වයන් නැහැ. එතකොට ඇතුළේ තත්වයයි බාහිර තත්වයයි දෙකම සමාන තත්වයන්. එතකොට මේ සමානකම දකින්න පුරුදු වෙනවා. මේ සමානකම දකින්න පුරුදු වෙනවා. මේ සමානකම දකින හැකියාව ඊටාම වැදගත් දෙයක්. එතකොට ඒක සමාන කර කර බලන්න පුරුදු වෙනවා. අභ්‍යන්තර ධාතු ස්වභාවයට බාහිර ධාතු ස්වභාවය සමාන කර කර බලනවා. ඒ සමාන කර කර බලමින් අපි හිතනවා මේ අභ්‍යන්තර සතර මහා ධාතු මම කියලා හිතුවට මේ බාහිර සතර මහා ධාතු මත නේද යැපෙන්නේ. මට ඕන විදියට මුකුත් කරන්න බෑ නේද? මට ඕන විදියට මේක පාලනය කරලා මට ඕන විදියට මේක කළමනාකරණය කරගන්න බෑ නේද කියලා ඒකට සමාන කර කර බලලා මේ අභ්‍යන්තරික අනාත්ම ස්වභාවය මගේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවය පුළුවන් තරම් දකින්න පුරුදු වෙනවා. පුළුවන් තරම් ඒක දකින්න පුරුදු වෙනවා. ඒක දකින්න පුරුදු නොවුනොත් අපිට මේකේ අර ජීවිත අවබෝධයට ඇති කෑල්ල අහිමි වෙලා යනවා. ජීවිත අවබෝධයට ඇති අවකාශයක් තියෙනවනේ. ඒක අහිමි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට තමයි යම් කෙනෙක් ජීවිත අවබෝධය පැත්තට තමන් ආහාර ටික ගන්න අවකාශය බලන්නේ. එතකොට යා ලස්සන ජීවිත අවබෝධය පැත්තට හැරෙනවා. ඒ මේක යාගේ ජීවිතයේ අවසානයට මරණයට පවා ඉතා හොඳ සූදානම. ඒ දිනපතාම මෙබඳු චර්යාවක් එයාට තියෙනවා. ඉතින් අපිව මරණය ගැන කියාගෙන ආපු දෙයක් ඇතුලේ මේ කතාව කිව්වේ මර ඒ වගේම බුදුරජාණන් වදාළේ නැහැ බත් පිඬු කීපයක් අතර කාලේ වුණත් මරණේ මුණ ගැහෙනවා කියන එක බලන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඒක නරක නෑ. ඒක හොඳයි. බුදුරජාණන් හරියට ආගේ කළ ස්වභාව දෙකක්. මොකද්ද? බුදුරජාණන් වදාලා එක බත්පිඬක් අරගෙන කටට අරගෙන ඒක හොඳට හපලා ගිලලා ඊළඟ බත්පිඬ කටට ගන්න කන්වත් මම ඉඳීද දන්නේ කියලා කාට හරි බලන්න පුළුවන්. අනේ එච්චර අවිනිශ්චිත ජීවිතයක් නේද මට තියෙන්නේ. එච්චර අවිනිශ්චිත ජීවිතයක් නේද මට තියෙන්නේ කියලා කාට හරි බලන්න පුළුවන්. බුදුරජාණන් වදාලා එක දියුණුවයි කියලා. අන්න එහෙම දියුණුවෙන්ද. ඒ වගේම බුදුරජාණන් සුවදාලා මේ දැන් මේ මරණය ගැන නොසැලෙන විදිය ගැන කියපු නිසායි මම මේ අදහස කියන්නේ. ඒ වගේම බුදුරජාණන් සුවදාලා පින්වත් මහණෙනි ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකන්වත් මං පවතීද දන්නේ කියලා බලන්න පුරුදු වෙන්න කිව්වා. ඒ කියන්නේ හුස්ම ඉහළට අරන් පහළට හෙලනකන්වත් ජීවිතේ මගේ පවත්වන්න පුළුවන් වෙයිද දන්නේ කියලා බලන්නයි බුදුරජාණන් සුවදාලා. ඒ කියන්නේ හුස්මක දුරක්වත් මරණයට නෑ කියලා බලන්න පුරුදු වෙන්න. එහෙම බලන්න පුරුදු වෙච්ච කෙනාට මරණය කියන්නේ කටුක අත්දැකීමක් නෙමෙයි. ඔය දෙකෙන් බලන්න. එක බත් පිඬක් ගිලලා ඊළඟ බත් පිඬ ගිලින්නවත් මේ මට්ටමින්ම තියේයි පවතී කියලා හිතන්න බෑ කියලා බලන්න. දෙවෙනි කාරණේ තමයි හුස් ආස්වාස කරලා ඒක ප්‍රාස්වාස කරන්නවත් මං ඉදින් දන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් නිතර නිතර හුරු වෙන්න ඒක බත් පිඬු දෙකක් අතර කාලයේද මට මරණේ මුණ ගැහෙන්න පුළුවන්. හුස්මක දුරින්ද මට මරණේ මුණ ගැහෙන්න පුළුවන්. හරීම දියුණුයි. ඔහොම බලන්න පුරුදු වෙච්ච මිනිහෙකුට කවදාවත් ජීවිතේ පාවෙන්නේ නැහැ. ඕක තමයි බලන්න තියෙන්නේ. හැමදාම උදේම නැගිට්ටාම හිතන්න මම අද දවසේ නෙමෙයි බත් පිඬු දෙකක් අතර කාලේ වුණත් මට මරණේ හම්බ වෙන්න පුළුවන්. හුස්මක දුරින් වුණත් මට මරණේ හම්බ වෙන්න පුළුවන්. එබඳු ජීවිතයේ අවිනිශ්චිත ස්වභාවයක් තුලයි මම වාසය කරන්නේ කියලා බලන්න පුරුදු වුණොත් ඒ කෙනාට කවදාකවත් වරදින්නේ නැහැ. එබඳු දැක්මක් තමයි අපට උවමනා කරන්නේ. එබඳු දැක්මක් පිණිස මේ දේශනාව උපකාර වේවා. දායකත්වයේගෙන කටයුතු කරන්නේ ගාල්ල කොට්ටවගම ගී මඬුපොළ පදිංචි ආර්.ජී. දයාවති මෑණියන් කේ.වයි. උපුල් ඉන්දුසිරි පුතා කේ.වයි. තිලිනී නදීකා දියණිය උදේශ ඉසුරු ආසිරි බෑනනුවන් ප්‍රධාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ සියලු දෙනාටම අපි මේ දේශනාව මේ කුසල අනුමෝදන් කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගාල්ල කොට්ටවගම ගීමඩුපොළ පදිංචිව සිට මීට මාස 3කට පෙර පරලෝ සැපත්තුණු කේවයි ප්‍රේමදාස පියතුමන්ට අනුමෝදනා වශයෙන් මේ දේශනාව සිද්ධ කරනවා. ඒ පියතුමන්ට මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමි ජීවිතේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගවා ලබන උතුම් නිවන් පිණිසම ප්‍රේමදාස පියතුමාට තෙමස් පූර්ණ ධර්ම දානමයක් පින්කමක් හැටියට බලවත් වෙලා අද ලංකාවේ ලෝකේ විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණමය කුසල් ජීවිතාවබෝධය පිණිස හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම මේ දේශනාමය කුසල් දායකත්වයේ දරූ දයාවතී මෑණියන් ප්‍රදාන දරුවන් සියලු දෙනාටත් මේ ස්ථානයට රැස්ුණා වූ සියලු දෙනාටත් මේ කුසල් උපනිශ්‍රය වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පරලෝකීය යසෝහාමි උපාසිකා මාතාවටද සෙනවිරත්න උපාසක මහත්මාටද අනුමෝදනා කොට තිබෙනවා. සියලු දෙනාගේම භවගාමි ජීවිතේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගවා ලබන උතුම් නිවන් පිණිසම සියලු දෙනාට මේ කුසල් හේතු වාසනා වේවා. මේ පින්වත් දරුවන් ප්‍රදානව මේ රැස්ුණා වූ සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ පිනතුන්ලාට මේ කුසල් හේතුපකාර වේවායි මම අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිසම නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.